You're with SBS Radio.
SBS World News, ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
ලෝකයේ තත්විති පිළිබඳ විමසා බැලීම ආරම්භ කරන අපේ ලෝ වටා විශේෂාංගය එහෙමනම් දැන් අපි ආරම්භ කරන්නට සූදානමින් සිටින්නේ. ශ්‍රී ලංකාවේ සිට FP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සුපුරුදු ලෙසින් අදත් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න සූදානමින් සිටින්නේ. අමල් ආයිබෝවන්.
ආයිබෝවන් දිරුක්ෂි.
සමාජ ජාල මාධ්‍ය පිළිබඳව විශේෂිත කතා බහක් ඇති වෙලා තියෙන වකවානුවක අපි ඒ සම්බන්ධයෙන් වන කාරණාවකිනුයි අද වැඩසටහන පටන් ගන්නෙ. අපි දන්නවා මේ වෙනකොට ශ්‍රී ලංකාවේ ඇති වෙලා තියෙන මේ ව්‍යවුල්කාරී වාතාවරණයටත් සමාජ මාධ්‍ය ජාලා මගින් ඇති කරන බලපෑම සුළුපටු නොවන වගට අවස්ථා කීපයකදීම ශ්‍රී ලංකාව තුලත් මේ අර්බුදකාරී වාතාවරණය උත්සන්න වීම වළක්වා ගැනීම සඳහා සමාජ මාධ්‍ය අවහිර කරනු ලැබුවා. දැන් අපිට මතකයි ශ්‍රී ලංකාවේ මහනුවර දිගන සිදුවීම ඇතිවීමේදී ශ්‍රී ලංකාව රජයක් විදිහට ෆේස්බුක් ආයතනයෙන් යම් කිසි ඉල්ලීමක් සිදු කරනු ලැබුවා. මේ ත්‍රස්ත ක්‍රියා මැඩලීම සඳහා යම් යම් ක්‍රියාමාර්ග ගැනීමේ අත්‍යවශ්‍යතාව මතක් කරලමින් ඊට පස්සේ නව ශ්‍රීලන්තයේ මේ සම්බන්ධයෙන් විශාල ක්‍රියාමාර්ගයක් අරගනු ලැබුවා. විශේෂයෙන්ම ක්‍රයිස්ට් චර්ච් දී සිදුවුණු ඒ ත්‍රස්ත ක්‍රියාවලියත් සමඟ පුද්ගලින් 51 දෙනෙකු මිය ගියාට පස්සේ මුස්ලිම් පල්ලිවලට ඇතිවුණු ප්‍රහාරයත් එක්ක. දැන් අපිට ආරංචි වෙනවා අමල්, ෆේස්බුක් ඇතුළු ලෝකයේ ප්‍රධානතම සමාජ මාධ්‍ය ජාලා විසින් යම් සාකච්ඡාවක නියැලෙමින් සිටින වගට විශේෂිත ක්‍රියාමාර්ග අරගැනීමේ අවශ්‍යතාව පිළිබඳව අවධානය යොමු කරමින් මොකක්ද මේ වෙනකොට මේ සම්බන්ධයෙන් සිදුවෙමින් පවතින තත්වය?
දිල්රුක්ෂි, අද මේ වෙනකොට ජාත්‍යන්තර වශයෙන් ලෝක බලවතුන් මේ සමාජ මාධ්‍ය ජාලා මෙහෙවන අයට ලොකු බලපෑමක් කරනවා. ඔවුන්ගේ මේ සමාජ ජාලා විශේෂයෙන්ම ත්‍රස්තවාදී කණ්ඩායම් බල ප්‍රයෝජන ගැනීම වැළැක්වීමට කටයුතු කරන්නයි කියලා. ඉතින් මේ අනුව ප්‍රංශයේ පැරිස් නුවර ප්‍රංශ ජනාධිපති මැක්‍රොන් සහ නව ශ්‍රීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් බදාදා වෙනකොට ඔවුන් සමුළුවක් පැවැත්වුවා ප්‍රංශයේ පැරිස් නුවර. මේ සමුළුවේ අරමුණ වුණේ මේ සමාජ මාධ්‍ය ජාලා වලට විශාල බලපෑමක් කරන්න දැනට ඔවුන්ගේ සමාජ ජාලා පාවිච්චි කරගෙන යන විශේෂයෙන්ම අන්තවාදීන්ගේ ප්‍රචාරණ කටයුතු වැළැක්වීම පිළිබඳව මේ ජාත්‍යන්තර ජාලය මත මේ සෝෂල් මීඩියා ප්ලාට්ෆෝම් වලින් ඉල්ලීමක් කළා. ඔවුන් විසින්ම නව ක්‍රමවේදයක් යෝජනා කරන්නටයි කියලා මේ සමුළුවට ආරාධනා කරලා තිබුණා. ඇමසන් ආයතනය, Google, Microsoft, එතකොට Facebook සහ Twitter කියන මේ පහ ඔවුන් දැන් ඇත්තටම ප්‍රතිපත්තියක් හැටියට මේ අවස්ථාවේදී එකඟ වුණා. මින් ඉදිරියට තමන්ගේ මාධ්‍ය ජාලා පරිහරණය කරගෙන මේ අන්තවාදී පණිවිඩ ප්‍රචාරය කරන අයට විරුද්ධව තාක්ෂණය, අලුත් තාක්ෂණය පාවිච්චි කරලා ඔවුන්ගේ මේ අන්තවාදී මත පැතිරවීම වැළැක්වීම සඳහා කටයුතු කරනවා කියලා. මෙතන විශේෂයෙන්ම දැඩි විවේචනයට ලක් වුණේ ෆේස්බුක් සහ ට්විටර් පාවිච්චි කරගෙන යම් පුද්ගලයෙකුට මේ ලයිව් ස්ට්‍රීමින්, එහෙම නැත්නම් යම් දෙයක් සිද්ධ වෙන අවස්ථාවේදීම ඒ වීඩියෝ රාමු විකාශය කරන්නට දැන් තියෙන ඒ ෆේස්බුක් ලයිව්, එහෙම නැත්නම් ට්විටර් එකේ පෙරිස්කෝප් වගේ ඒ තියෙන මෙවලම් පාවිච්චි කිරීම සීමා කිරීම පිළිබඳව යෝජනා වෙලා තියෙනවා. ඒවා සම්බන්ධයෙන් ඒ නිර්ණායකයන් සහ ඒ අලුත් ක්‍රමවේදයන් ප්‍රකාශයට පත් කිරීමටත් මේ ලෝකේ ප්‍රබලම සමාජ ජාලා පහ දැන් එකඟ වෙලා තියෙනවා.
ඒ ඔවුන් සියලු දෙනාම එකඟ වෙලා මේ මොන වගේ ක්‍රියාමාර්ගයක් දරගන්න කියන කාරණාව සම්බන්ධයෙන් තොරතුරක් වාර්තා වෙනවද නැත්නම් තාමත් මේක සාකච්ඡා මට්ටමේද තියෙන්නේ?
මෙතන දිලුක්ෂි, තවමත් මේ ගැන ප්‍රතිපත්තිමය තීන්දුවක් තමයි ඔවුන් ලබා දීලා තියෙන්නේ. නමුත් ප්‍රායෝගිකව මේ කාරණාව කරන්නේ කොහොමද කියන එක පිළිබඳව නිශ්චිතව ඒ කරුණ මොනවද කියන එක ප්‍රකාශ වෙලා නැහැ. නමුත් ඔවුන් සාකච්ඡාවට ලක් කරපු කාරණා අනුව පෙනී යන්නේ විශේෂයෙන්ම ෆේස්බුක් සහ ට්විටර් පාවිච්චි කරලා මේ වෛරය වපුරවන පුද්ගලයන් ඉන්නව නම් ඔවුන් මීට කලින් අවස්ථාවලදී වෛර සහගත වීඩියෝ හෝ එහෙම නැත්නම් ඒ අනෙකුත් පණිවිඩ මේ සමාජ ජාලා ඔස්සේ විකාශය කරලා තියෙනව නම් ඔවුන්ට ලබා දීලා තියෙන මේ ලයිව් ස්ට්‍රීමින් වගේ දේවල් తాවකාලික තහනමකට ලක් කිරීම පිළිබඳව අවධානය යොමු වෙලා තියෙනවා. නමුත් ප්‍රංශයේ ජනාධිපතිත් ඒ වගේම නව ශ්‍රීලන්තයේ අග්‍රාමාත්‍යවරියත් ඒකට එතරම් සතුටක් දක්වලා නැහැ. මොකද ඔවුන්ට අවශ්‍ය වෙන්නේ ඊට වඩා බොහොම දැඩි ක්‍රියාමාර්ග. විශේෂයෙන්ම මේ නව ශ්‍රීලන්තයේ වෙච්ච සිදුවීමත් එක්කලා ප්‍රචණ්ඩකාරී දෙයක් සිදු වෙන අවස්ථාවේ එය ක්ෂණිකව විකාශය වීම වැළැක්වීම තමයි ලෝක නායකයන්ගේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඉතින් මේ සමාජ ජාලාවලට තව පොඩි කෙටි කාලයක් ලබා දීලා තියෙනවා. ඒ පිළිබඳව නිශ්චිතව ලෝක බලවතුන්ට පිළිගත හැකි විදිහට යමක් ඉදිරි යෝජනා කරන්නටයි කියලා. එහෙම නොවුනොත් මේවා නියාමනය කිරීමට සහ මේවා පාලනය කිරීමට මේ රටවල් යොමු වෙනයි කියලා අනතුරු ඇඟවීමත් ඔවුන්ට දැන් කරලා තියෙනවා.
ඔබගේ දුරකථනයේ ජංගම දුරකථනයේ තියෙනවද WhatsApp එක? එහෙමනම් මේ කතාබහ වඩාත් වැදගත් වේවි. WhatsApp සම්බන්ධව අපි මීට කලිනුත් යම් යම් තොරතුරු හෙළිදරව් කිරීම සිදු කරන ලැබුවා. විශේෂයෙන්ම එක් පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකුට යැවිය හැකි පණිවිඩ සංඛ්‍යාව සීමා කරනු ලැබුවා 5කට කියලා. මේක මේ ඉන්දියානු මැතිවරණයත් එක්ක ඉන්දියාවෙන් සිදු කරපු ඉල්ලීමකුත් එක්ක සිදු වුණු වාතාවරණයක්. WhatsApp එක සම්බන්ධයෙන් තවත් අලුත් තොරතුරක් වාර්තා වෙනවා. අපි කොයිතරම් මේ දියුණු තාක්ෂණය ආරක්ෂා සහිතයි කියලා හිතුවත් මේ හැම දෙයකම තියෙන අනාරක්ෂිතභාවය හෙළි කරමින් තමයි මේ අලුත් තොරතුරු අපිට වාර්තා වෙන්නේ. වැඩිදුර තොරතුරු ඔබෙන් දැනගන්න කැමති අමල්.
ඔව්, මෙතන දිලුක්ෂි WhatsApp බොහෝ අය පාවිච්චි කරන්නේ ලෝකේම මතයක් තිබුණා මේ WhatsApp පාවිච්චි කිරීම තුළින් ඉතාමත්ම සුරක්ෂිතව තමන්ගේ පණිවිඩ හුවමාරු කරගන්නට පුළුවන් කියලා. මොකද මේ WhatsApp පාවිච්චි කරන මෘතුකාංග තුලින් ඒ ඔවුන්ගේ software එක තුලින් පණිවිඩයක් නිකුත් වෙන තැන සහ පණිවිඩේ ලැබෙන තැන අතරතුර පණිවිඩය විකාශය වෙන අවස්ථාවේදී කිසි කෙනෙකුට ඒක කියවන්න බැරි විදිහට මේක අපි කියන මේ encrypt කළා. එහෙම නැත්නම් මේ මෘතුකාංග පාවිච්චි තුලින් මේක පණිවිඩය සාමාන්‍ය කෙනෙකුට කියවන්න බැරි විදිහට වෙනස් කළා තමයි විකාශය වෙන්නේ. නමුත් දැන් WhatsApp ආයතනයේ පිළි අරගෙන තියෙනවා ඔවුන්ගේ මේ මෘතුකාංගයට, එහෙම නැත්නම් ඔවුන්ගේ මේ ඇප් එකට කවුරු හරි රහසිගතව යම්කිසි තවත් මෘතුකාංගයක් එකතු කරලා ඒ මෘතුකාංගය එකතු කරපු ජංගම දුරකථන වලින් ඒවායේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීමට පමණක් නෙමෙයි ඒවා නිවා දමපු වෙලාවක වුණත් ඒවා නැවත පනගන්වලා ඒ වටපිටාවේ වෙන කතාබහ සහ එහෙම නැත්නම් වීඩියෝ ලබා ගැනීම දක්වා පාවිච්චි කරන්නට ඒ හැකියාවක් දැන් ලැබිලා තියෙනවා කියලා. ඉතින් මේ අනුව දැන් WhatsApp ආයතනය මේ WhatsApp ඇප් එක පාවිච්චි කරන අයගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා තමන්ගේ ඇප් එක අප්ඩේට් කරගන්න. ඔවුන් දැනට සපයා තියෙන ඒ අලුත්ම වර්ෂන් එක, එහෙම නැත්නම් අලුත්ම මාදිලියේ ඇප් එක තමන්ගේ ෆෝන් එකට දාගන්න කියලා. මේක ජාත්‍යන්තර වශයෙන් බොහෝම මතභේද තුරුදුණු කාරණාව. මොකද ශ්‍රී ලංකාවේ 2015 අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ පොදු අපේක්ෂකයෙක් තෝරා ගැනීම සඳහා විපක්ෂ මන්ත්‍රීවරුන් සාකච්ඡා කරනකොට ඒක රජයේ ඔත්තු සේවාවට දැනගන්න නැතිවෙන්න ඔවුන් කලයි කියලා කිව්වේ WhatsApp භාවිතය තුළින්. ඒ ආකාරයට නොයෙකුත් දෙනා මේ WhatsApp පාවිච්චි කරේ ඔවුන්ට තිබිච්ච විශ්වාසනීයත්වය නිසා. නමුත් දැන් ඔප්පු වෙලා තියෙනවා මේ විශ්වාසනීයත්වය බොහෝ දුරට පළුදු වෙලා තියෙනවායි කියලා. ඒක මේ දුරකථන පාවිච්චි කරන අයට දැන් මේ WhatsApp ආයතනයේ විසින්, අතරමේ මේ WhatsApp ආයතනයත් දැන් IT Facebook ලා මේ සම්බන්ධයෙන් දැන් අනුතුරු ඇඟවීම කළා තියෙනවා. තමන්ට සැකයක් තියෙනවා නම් තමන්ගේ දුරකථනයත් මේ විදිහට මේ malware එකක්, එහෙම නැත්නම් මේ වෛරස් එකක් වගේ software එකක් තමන්ගේ දුරකථනයත් ඇතුළලා තියෙනවා නම් එහෙමනම් නැවතත් අලුතෙන් මේ WhatsApp program එක තමන්ගේ ෆෝන් එකට දාගන්නයි කියලා WhatsApp එක ප්‍රකාශ කරන්නේ. රාජ්‍යයන් විසින් විශේෂයෙන්ම ජනමාධ්‍යවේදීන්ගේ සහ මානව අයිතිවාසිකම් පිළිබඳ පෙනී හිටින පුද්ගලයන්ගේ දුරකථන ඉලක්ක කරගෙන තමයි මේ ප්‍රහාරය එල්ල කළ තියෙන්නේ. මේක ඉතාමත්ම සූක්ෂම විදිහට මේ ප්‍රහාරය එල්ල කරපු නිසා ඔවුන් විශ්වාස කරනවා ඊශ්‍රායලයේ මෘදුකාංග නිෂ්පාදනය කරන සමාගමක් තුළින් යම් කිසි පුද්ගලයෙක් සමහර විට රහසිගතව හොරෙන් ඒ මෘදුකාංග ලබාගෙන මේ විදිහට ජාත්‍යන්තර ඔත්තු සේවා විසින් පාවිච්චි කරයි කියලා WhatsApp පාවිච්චි කරගෙන කරන ඒ sannivedana කටයුතු වලට ඇහුම් කන් දීම සඳහා.
දැන් ඒ කියන්නේ අමල් අපිට WhatsApp එකක් තිබුණාට අපි දැන් ඒකෙන් පාවිච්චි නොකර හිටියට පිටස්තර තුන්වෙනි පාර්ශවයකට පුළුවන් අපේගේ WhatsApp එකේ කැමරා එක ඔන් කරන්න, අපි කියන දේවල් අහන් ඉන්න, අපේ messages බලන්න. දැන් ඒක තමයි කෙටියෙන් අපි ගත්තොත් මේ malware එක හන්ද, මේ hacker ප්‍රහාරය හන්ද ඇති වෙලා තියෙන්නේ නේද?
ඇත්තටම දිනුසි ඊටත් වඩා බහැනක දෙයක්. මොකද මේ මෘදුකාංගය පාවිච්චි කරලා අපි දුරකථනය ක්‍රියා විරහිත කරපු අවස්ථාවක අපි මේ අපේ ටෙලිෆෝන් එක ඕෆ් කරලා තියෙනකොටත් මේ මෘදුකාංගය තමන්ගේ දුරකථනයෙන් තියෙනවනම් ඒකට හැකියාව තියෙනවා දුරකථනය අයිතිකාරයාගේ අනුදැනුමක් නොමැතිව දුරකථනය ක්‍රියාත්මක කරලා දුරකථනයේ තියෙන මයික්‍රෝෆෝන් එක සක්‍රිය කරලා ඒ තුළින් ඒ වටපිටාවේ සිදුවෙන සියලුම දේවල් දැනගැනීමට, ඊට අමතරව අපි ජංගම දුරකථනයේ අපේ ලබාගත්තු මොනවාරි ඡායාරූප තියෙනවනම්, වීඩියෝපට තියෙනවනම් ඒ සියලුම දේවල් වලට දුරකථනයේ අපි ගබඩා කරලා තියෙන සියලුම දත්ත ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් තමන්ගේ WhatsApp එක මේ විදිහට ප්‍රහාරයකට ලක් වුණා නම් තමන් කතා කරන දේවල්, තමන් පටිගත කරන දේවල්, ඒ සියලුම දේවල් තුන්වන පාර්ශ්වයකට ලබා ගැනීමේ හැකියාව තියෙනවා.
WhatsApp එකට මේ හැකර් ප්‍රහාරයත් එක්ක මේ ඇති වුණේ භයානක තත්ත්වයේ පිළිබඳව අහන් ඉන්නකොට මේ මට මතක් වෙන්නේ මේ මේ WhatsApp එක සම්බන්ධයෙන් මේ මුල්ම චෝදනාව ඇති වුණු අවස්ථාව. විශේෂයෙන්ම මේ ඉන්දියානු මැතිවරණය, තාමත් මේක පැවැත්වෙනවා, අප්‍රේල් මාසයේ 11 වෙනිදා මේ ප්‍රාන්ත වශයෙන් විවිධ ප්‍රදේශවලින් මේක ආරම්භ වුණා. අවසාන ඡන්ද විමසීම මේ සතියන්තයේ පවත්වන්නට නියමිතයි කියලාත් වාර්තා වෙනවා. ඉන්දිය මැතිවරණයේ ආරම්භ වන්නටත් කලින් සිට මේ ව්‍යාජ ප්‍රචාරණ කටයුතු අධික ලෙසින් සිදුවීම නිසා තමයි WhatsApp එකට ওই චෝදනාව ආවේ. දැන් අපි එහෙමනම් බලමු දැන් WhatsApp කතාවත් එක්ක මේ ඉන්දියානු මැතිවරණයේ පිළිබඳවත් උනන්දුවක් ඇති වෙනවා. ඒ පිළිබඳවත් කතා බහක් තියෙනවා. විශේෂයෙන්ම මේ සතියන්තයේ ඉන්දිය මැතිවරණයට සුවිශේෂී දවසක්. මැතිවරණයේ සම්බන්ධව වන තතු විත්widetildeම සා දැනගන්නට කැමැතියි ඔබෙන්.
ඔව් දිල්රුක්ෂි, දැන් ඉන්දිය මැතිවරණයේ අවසාන වටය පැවැත්වෙන්නේ මේ ඉරිදට. එතකොට ඒකෙන් පස්සේ ඉන්දියන් මැතිවරණයේ අවසාන ප්‍රතිඵලය මේ මාසේ 23 වෙනිදා, ඒ කියන්නේ ලබන බ්‍රහස්පතින්දා ලැබීමට නියමිතයි. දැන් මේ වෙනකොට මැතිවරණ කටයුතු අවසන් වෙන්නට තියෙන්නේ අද. නමුත් මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණ ප්‍රචාරක කටයුතු ඊයේ වෙනකොට අවසන් කරන්න කියලා ඉන්දියාවේ සියලුම පක්ෂවලට නියෝගයක් කළා. මොකද පාලක ಭಾರತೀಯ ජනතා පක්ෂයත්, ඒ වගේම කල්කටා ප්‍රදේශයේ තියෙන ඒ ප්‍රාන්ත දේශපාලන පක්ෂයත් එක්ක ඇතිවෙච්ච ගැටුම් නිසා මේ ගැටුම් මර්ධනය කිරීමේ කටයුත්තක් හැටියට මැතිවරණ කොමසාරිස්වරයා ඒ ඡන්ද ප්‍රචාරණ කටයුතු දිනකට කලින් අත්හිටීමට ලක් කරා. දැනට පෙනී යන විදිහට ಭಾರತೀಯ ජනතා පක්ෂයට වැඩි වාසියක් තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ.
දැන් අපිට මතකද ජුලියන් අසාන්ජ්ට සිද්ධ වුණ දේ? ඔස්ට්‍රේලියානු ජාතික ජුලියන් අසාන්ජ් විකිලීක්ස් වෙබ් අඩවිය නිර්මාතෘවරයා විදිහට ලෝකේ පුරාම මේ රාජතාන්ත්‍රික රහස් හෙළිදරව් කිරීම වෙනුවෙන් චෝදනා වලට ලක්වෙමින් හිටිය පුද්ගලෙක්. අවසාන වශයෙන් ඔහු බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ඉක්වදෝර තානාපති කාර්යාලයේ රැකවරණ පැතුවා. ඊට පස්සේ ඔහුට ඉක්වදෝර රාජ්‍ය ආරක්ෂාව ලැබුණ පුරවැසි භාවයත් එක්ක. නමුත් මේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ ඉන්න ගමන් ඔහු ඉක්වදෝරයේ රහස් වීම අතහැරියේ නෑ. රාජ්‍ය නායකයා සහ රජයේ තොරතුරු හොයමින් ඉන්න අතරතුරේදී මේ කරුණු අනාවරණය වීම නිසා ඉක්වදෝර රජය තීරණය කළා ඔහුව ලන්ඩන් පොලිසියට බාර දෙන්න. ඊට පස්සේ ලන්ඩන් පොලිසියේ ඔහු අත්අඩංගුවේ පවතින අතරතුරේදී ඔහුගේ මීට පෙර ඔහුට ගොනු වෙලා තිබුණු චෝදනා නැවත එකින් එක එළියට එන්න පටන් ගත්තා. ප්‍රධානතම චෝදනාව තමයි ඔහුගේ විකිලීක්ස් වෙබ් අඩවියේ මීට කලින් ඔහුත් සමග සේවය කරමින් හිටිය සහායිකාවකට ලිංගික අඩන්තේට්ටම් කළායයි එල්ලවුණු චෝදනාව. ඇය ස්වීඩන් ජාතික කාන්තාවක්. ඇගේ මේ නඩුව විමසනු ලැබුවා ජුලියන් අසාන්ජ් ලන්ඩන් නුවර ඉක්වදෝර තානාපති කාර්යාලයේ සිටින අතරතුරේදී. නමුත් ඒ සම්බන්ධ වන ඇපකොන්දේසි කඩකිරීම කියන චෝදනාව මත දැන් ලන්ඩන් අත්අඩංගුවේ පසුවන ජුලියන් අසාන්ජ්ට නඩුවක් ගොනු කරනු ලැබුවා. එතනදී ඔහුට සති 50ක, ඒ කියන්නේ වසරකට ආසන්න කාලයක සිරදඬුවමක් හිමි වුණා. දැන් අපි මේක මීට කලින් සතියක වැඩසටහනකදී පුළුල්ව කතා බහ කරා. දැන් අර කාන්තාව විකිලීක්ස් වෙබ් අඩවියේ සේවය කරන කාලය තුළදී ජුලියන් අසාන්ජ්ගේ ලිංගික අඩන්තේට්ටම් වලට ලකුණාය පවසන මේ කාන්තාව නැවත වතාවක් තමන්ගේ චෝදනාව මේ නඩුව සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තියෙනවා කියලයි අපිට තොරතුරු වාර්තා වන්නේ. අමල්, මේ සම්බන්ධයෙන් මේ වෙනකොට පවතින වාතාවරණය කොයි වගේද?
දිල්රුක්ෂි, මේ චෝදනාව ඇත්තටම ඉදිරිපත් වෙන්නේ 2010. නමුත් අවුරුදු 7ක් ගිය තැන 2017 ස්වීඩන් බලධාරීන් විසින් ඔහුට විරුද්ධව තිබිච්ච මේ පරීක්ෂණය අවසන් කරනවා. මොකද ඔහුව ප්‍රශ්න කිරීමට නොහැකි වෙච්ච නිසා ඒ නඩුව ඉදිරියට ගෙනියන්න බැහැයි කියලා ස්වීඩන් බලධාරීන් මේ නඩුව අතාරිනවා. නමුත් දැන් ඔහු නැවතත් බලධාරීන්ගේ අත්අඩංගුවට පත් වෙලා, ඒ කියන්නේ බ්‍රිතාන්‍ය අත්අඩංගුවේ ඉන්න නිසා මේ නඩුව නැවත පවත්වා ගැනීමේ හැකියාව තියෙනවයි කියලා ස්වීඩනයේ නීතිපතිවරයා ඔහුට විරුද්ධව ඒ නඩුව නැවතත් විවෘත කිරීමට තීන්දු කළා තියෙනවා. මේ අනුව එන අවුරුද්ද මැද වෙන්න කලින් මේ නඩුව අවසන් කරන්න පුළුවන් කියලා තියෙනවා. මොකද 2010 ඉඳලා අවුරුදු 10ක් කාලය ඇතුළතදී ඔහුට නඩු පැවරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ කාලය අවසන් වන්නට කලින් ඔහු නීතිය හමුවට පැමිණවීමට ස්වීඩනයේ කටයුතු කරනවා කියලා ඒ වාර්තා වෙන්නේ. ඒ එක්කම අසාන්ජ් ඔහු හිටපු ඉක්වඩෝ තානාපතිකාරයෙන් ඉවත් වෙනවත් එක්කලා ඔහුගේ කාමරයේ තිබිච්ච ඔහු පාවිච්චි කරපු උපකරණ, ඔහුගේ මෙවලම්, ලැප්ටොප් යන්ත්‍රය වගේම දුරකථනය වගේ දේවල්, ඒ සියල්ලම ඇමරිකාවට බාර දීමට ඉක්වඩෝරය තීන්දුව කළා තියෙනවා. ඉතින් මේ මෙතෙක් කල් ඇමරිකාවේ පරිගණක පද්ධති වලට ඇතුල් වෙලා ඒවායේ දත්ත ලබාගත්තු ජුලියන් අසාන්ජ් දැන් සිද්ධ වෙලා තියෙන්නේ ඔහුගේ පරිගණකයට දැන් ඇමරිකාවට ඇතුළත් වෙලා ඔහු සතුව තිබිච්ච ඒ දත්ත ලබා ගැනීමේ හැකියාව දැන් ලැබිලා තියෙනවා.
ලෝදම් කරකිනවා කියන්නේ නිකන් නෙවෙයි නේද? කාලයකදී වීරයන් බවට, කාලයකදී විශේෂිත පුද්ගලයන් බවට පත්වන පුද්ගලයන්, තවත් කාලයකදී සම්පූර්ණයෙන් මීට හාත්පසින්ම වෙනස් වූ පුද්ගලයන් බවට පරිවර්තනය වන්නට සිදුවෙනවා මේ සිදුවෙන ක්‍රියාදාම හරහා. අපි එහෙමනම් ස්තුතිවන්ත වෙනවා අමල් ඔබට මේ සතියේදීත් ලෝකේ පුරාම අලුත්ම තොරතුරු අපිට සමීප කරලීම් වෙනුවෙන්. එහෙමනම් බොහොම ස්තුති. අපි හමු වෙමු ලබන සිකුරාදා. ආයිබෝන්.
ආයිබෝන් දිරුක්ෂි.
Tell us what you think. Like us on Facebook or follow us on Twitter.